ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ ප්‍රධානතම කරුණු පිළිබඳව අවධානය යොමු කරන අපගේ විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. එහෙමනම් අපි දැන් ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සබඳන කාරණා, ගැටගැසෙන කාරණා මේ සතිය වෙනකොට තවත් ඉදිරියට යමින් පවතින්නේ කොහොමද? කරුණු විමසා බැලීම ආරම්භ කරමු. ආයුබෝවන් සුබදැසනක් මනෝජ්.
ආයුබෝවන් සුබදැසනක් දිලරක්ෂි.
මුලින්ම ඇත්තටම මේ පොලිස්පතිවරයා සම්බන්ධව මතුවෙන කාරණාව කෙරෙහි අවධානය යොමු කරමු. වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සම්බන්ධව ඔහුගේ සේවය නිමාවීම සම්බන්ධව ඔහුගේ සේවය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධව ප්‍රමුඛතම කතාබහක් ඇති වෙලා තිබුණා. ඒ වගේම පොලිස්පති තනතුරට මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධවත් විශේෂිත කතාබහක් තියෙනවා. ශ්‍රී ලංකේ දේශපාලනය තුළ මේ සම්බන්ධව සිදුවන කතාබහ කොමක්ද කියලා අපි මුලින්ම විමසා බලමු. මනෝජ් මොනවද වාර්තා වෙන්නේ?
ඕදිල් රුක්ෂි, මේක පහුගිය සතියේ දේශපාලනයේ සහ නිලධාරීන් අතර ටිකක් වැඩිපුර අවධානය දිනාගත්තු කාරණයක්. ඒකට හේතුව තමයි මාර්තු 23 වෙනිදා වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ විශ්‍රාම ධූරයෙන් පස්සේ විශ්‍රාමයාමෙන් පස්සේ පුරප්පාඩුර පොලිස්පති ධූරයේ හිමිවන්නේ කාටද කියන එක සම්බන්ධයෙන් අදහස් තිබුණා. විශේෂයෙන්ම ඊළඟ පොලිස්පතිවරයා පත් කිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ඔවුන් සඳහන් කරලා තිබුණේ ඊළඟ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ආයෙත් ඇති කරන්න පුළුවන් ආදර්ශවත් වගේම කිසිදු කැලලක් නැති නිලධාරියෙක් බවට පත්වෙන්න ඕන කියන අන්තර්ගතයේ සහිතව තමයි ඔවුන් ඉල්ලීම කරේ. පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලිය ගැන මහජන විශ්වාසය තහවුරු කරලා විනිවිදභාවයෙන් යුතුව සිද්ධ කරන්න කියන ඉල්ලීම කරලා තිබුණා. ඉතින් මේ පිළිබඳව අපි දැක්ක ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තිබුණා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් සාකච්ඡා කරලා තියෙනවා ඔවුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී මීළඟ පොලිස්පතිවරයා පත් කිරීම ගැන. ඔවුන් කියලා තිබුණේ පොලිස්පතිවරයාගේ නිරකාලය දීර්ඝ කරන්න කතාබහක් ඇති වෙලා තියෙනවා, ඒකට තමන් විරුද්ධයි කියලා. ඒකට හේතුව ඔබ දන්නවා ගෝල්ෆේ සරගලයේ අරගල කාල සීමාවේදී ක්‍රියා කරපු ආකාරය ගැන. එහෙම පොලිස්පතිවරයා ඉවත් කරන්න ඕන කියලා ඇමතිවරු පවා කැබිනට් රැස්වීමවල ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්වල සාකච්ඡා කරලා තිබුණා. ඒ කාල සීමාව ඇතුළේ තමයි සීඩී වික්‍රමරත්න පොලිස්පතිවරයාගේ දුරකාලය අවසන් වෙන්නේ නියමිත වෙලා තිබුණේ. ඒ හින්දා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී පවා සීඩී වික්‍රමරත්න පොලිස්පතිවරයාගේ නිලකාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහසක් වල තිබුණා. ඔවුන් නොකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මේ සියල්ල ඇතුලේ මාස 3ක සේවා දිගුවක් ඔහුට ලබා දෙන්න නියමිතයි කියලත් පහුගිය දවස්වල වාර්තා වුණා. මේ තීරණයට එළඹිලා තිබුණේ මහජන ආරක්ෂක ඇමතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා මේ කණ්ඩායම සිද්ධ කරපු සාකච්ඡාවද කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ තමයි පැවැත්වුණේ. ජනාධිපති ලේකම්වරයාත් සහභාගී වෙලා තිබුණා. ඒ අනුව ටිරාන් නලස් විෂය භාර ඇමතිවරයයි බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් දේශබන්දු තෙන්නකෝන් මහත්මයාටත් සරහන් කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. ජනාධිපතිවරයාත් උපදෙස් දුන්නා කියලා වාර්තා වෙනවා. පොලිස්පතිවරයාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න නිල කාලය අවසන් වෙලා තිබුණට එතුමාට මාස 3ක සේවා දිගුවක් ලබා දෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ ටිකක් ආందోళනාත්මක කාරණයක් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන් දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දූරාවලිය හෙලින් හිටියට ඔහු පහුගිය කාලේ අරගලයේ කාලේ ක්‍රියා කරපු ආකාරය, විශේෂයෙන්ම ටිකක් රජයට පක්ෂපාතීවද වැඩ කරේ කියන එක සම්බන්ධයෙන් විපක්ෂයෙනුත් යම් ඇඟිල්ල දිගු වීම තිබුණා. මේවා ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විශ්‍රාම කාලයෙන් පස්සේ සීඩී වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනට මාස 3ක සේවා දිගුවක් ලබා දෙන්න කටයුතු කරලා තිබුණේ අලුත් පොලිස්පතිවරයෙක් පත් කරන්නේ නැතුව.
අරගල කාලයේ පිළිබඳව ඔබ සඳහන් කිරීමක් කරද්දී මේ පසුගිය කාලවකවානුවේදී බා ඇසෝසියේෂන් එකටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් විශාල දෝෂාරෝපණ එල්ල වුණා. අරගල සමයේදී නීතිඥවරුන් මධ්‍යස්ථව සිට ගැනීම වෙනුවට අරගල කළුවන්ගේ පාර්ශවයේ පමණක් රැගෙන ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීම හා සම්බන්ධව විශේෂයෙන්ම නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ට දෝෂාරෝපණ විවිධ ස්වරූපෙන් එල්ල වුණා. මේ අරගලය හා සම්බන්ධව පමණක් නෙවෙයි, ඉන් අනතුරුව යම් යම් අපරාධවලට සම්බන්ධ චූදිතයෙන් වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණාව සම්බන්ධයෙන් විශාල දෝෂාරෝපණයක් තියෙනවා. බා අසෝසියේෂන් එකේ මුල් පුටුව මාරුණා, නීතික්ෂ සංගමයේ මුල් පුටුව මාරුණා. ඒ සම්බන්ධවත් තියෙන පසුබිම් කාරණා මම කෙටියෙන් සඳහන් කිරීමක් කරන්න කැමතියි මෙතනදී ඔබත් සමගින්.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අලුත් සභාපතිවරයා විදිහට කෞශල්‍ය නවරත්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පහුගිය දවසේ පත් වෙලා තිබුණා. මේ පත්වීමෙන් අනතුරුව ඔහු කිව්වේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යන්න පියවර ගන්නවා කියලා. එතකොට මේ 2023-24 අවුරුද්දට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා විදිහට කෞශල්‍ය නවරත්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඡන්ද විමසීමකින් තොරව තේරී පත් වුණායකට හේතුව තමයි මේ නිලවරණයට නාම යෝජනා බහර දීලා තිබුණේ ඔහු විතරයි. ඔබ කිව්වා වගේ හිටපු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපතිවරයා විදිහට කටයුතු කරා. ඔහු පහුගිය කාලේ විශේෂයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේදී සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන් අරගලයේදන කණ්ඩායම් වලට, සමාජයේ මතයට එකඟවද විරුද්ධවද කටයුතු කරන්න කියන කාරණයේදී ඔහු ඍජුවම අරගලය පැත්තේ හිටගත්තා. ඉතින් එවැනි කාරණා පිළිබඳව ඔහුට ආණ්ඩුව ඇඟිල්ල දිගු කරා. ඉතින් මේ තත්ත්වය ඇතුළේ තමයි අලුත් නීතිඥ සංගම් සභාපතිවරයා පත් වුණේ. ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් නොකර ඔහුගේ දුරකාලයෙන් පස්සේ ඔහු ඉවත් වෙලා ගියා අලුත් සභාපතිවරයාට ඒ අවස්ථාව ලබා දෙමින්.
මීළඟට මේ හඬපට එළියට පැමිණීමක් පිළිබඳව ටිකක් ආందోళනාත්මක කතාවක් තියෙනවා. අපි දන්නවා මේ හඬපට කතන්දරේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් එක්ක ආපු මේ ප්‍රවණතාව, ඊට පස්සේ විවිධ අවස්ථාවලදී දේශපාලකයන් විසින් සිදු කරපු ප්‍රකාශ මේ හඬපට විදිහට එළියට ආවා විටින් විට. මේ ගෙවිල කෙසතියේ බැසිල් රාජපක්ෂගේ හඬපටයක් එළියට පැමිණීම පිළිබඳව කතාබහක් තියෙනවා. ඔවුන්ගේ පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සිදු කරපු මේ කතාබහ එළියට ආවේ කොහොමද? මොනවද මේ හඬපට වලින් හෙළිදරව් උනේ? ඒ පිළිබඳවයි මීළඟ අවධානය. මනෝජ්,
ඔව් දිල්රුක්ෂී, මේ බතරමුල්ලේ නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි වැඩ, විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයේ මැයිදිනේ වගේ කාරණා ගැන සාකච්ඡා කරන්න ඔවුන්ගේ රැස්වීමක් පැවැත්විලා තිබුණා. මෙහිදී සිද්ධ වෙච්ච සිද්ධියක් පිළිබඳව තමයි මේ හඬපට එළියට ආවේ. පහුගිය මැයි 9 වෙනිදා සිද්ධ වුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ජනතාව උසිගන්වලා තියෙන්නේ මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කියන කාරණයට ඔහුට චෝදනා එල්ල කරලා තිබුණා. මේ චෝදනාව එල්ල කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා. පළාත් පාලන මැතිවරණය ගැන කතා කරනකොට සමන්ඩාල් මොරටු හිටපු නගරාධිපතිවරයා කරපු ප්‍රකාශයක් නිසා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමත් එක්ක පොඩි මත ගැටුමක් වගේ ඇති වෙලා තිබුණා. කවුරු හරි මෙතන හිටපු කෙනෙක් මේ හඬපටේ මාධ්‍යට නිකුත් කරලා තිබුණා. මෙහිදී සඳහන් වෙලා තිබුණේ පහුගිය මැයි 9 වෙනිදා ඔය අරගලයට පහර දීපු සිද්ධිය, මේ වගේ දේවල් කරන්න එපා කියලා කියද්දී ජනතාව අරගෙන ඇවිල්ලා මේ විනාශය කරේ සමන්ලාල් ප්‍රනාන්දු බව කෙලින්ම කිව්වා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා. දැඩිව ඔහුට දොස් නැගුවා. යම් ආකාරයෙන් එතන වචන හුවමාරු වීමෙන් තේරෙන ඔහුට පක්ෂයෙන් ඉවත් වෙන්නත් කියලා ඔහු කිව්වා. මේ කේන්ති ගිහිල්ලා ටිකක් තදින් කතා කරන වෙලාවේ කොහොමනත් ඔහු කිව්වේ තමන් පක්ෂය දාලා යන්නේ නැහැ කියලා. කොහොම වුණත් මේ චෝදනාව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඍජුව කරා. ජනතාව අරගෙන ඇවිල්ලා උසිගන්වලා මේ අරගලයට පැටලෙන තැනට පත් කරේ මේ ජනතාව අරගෙන ආවේ ඔහු කියන කාරණය. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කියපු විදිහට ඔහුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ වැඩේ කරන්න එපා කියලා කියද්දි මොවුන් තමයි කණ්ඩායම් විදිහට අරගෙන ඇවිල්ලා අරගලයට ගිහිල්ලා ගැටුමක් ඇති කරගෙන අවසානයේ ඔබ දන්නවා විශාල වශයෙන් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට හානි වුණා, බස් රථ ඇතුළු දේපළ වලට හානි වුණා, පිරිසක් පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට බේරවැවේ ඉන්න සිද්ධ වුණා. මේ වගේ ක්‍රියාදාමයන් රාශියක් මේ කාරණයත් එක්ක සිද්ධ වුණා. හැබැයි මේ උසිගැන්වීම කරේ ජනතාව අරගෙන ආවේ එපා කියද්දි මේ කාරණය කරේ සමන්ලාල් ප්‍රනාන්දු මොරටු හිටපු නගරාධිපතිවරයා කියලා ඍජුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඇඟිල්ල දික් කරනවා. මේ හඬපටේ පැහැදිලිව දකින්න පුළුවන්කම ලැබුණා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
සතියේ ශ්‍රී ලංකේ පුවත්වීම සුම සමගින් අපි තවමත් රැඳී සිටිනේ ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට අපත් සමග සම්බන්ධ වෙලා සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින් අපි අපගේ මේ සිදු කරන සාකච්ඡාවේ මීළඟ අදියරට ප්‍රවිෂ්ඨ වෙමු. මනෝජ්, දැන් මේ IMF ණය සහනය පිළිබඳව වන කතාබහේ ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට වාර්තා වන අලුත් තොරතුරු දැනගන්නට මම කැමැති. මේ වෙනකොට අපි හැමෝම දන්නවා අපේ සිකුරාදා වැඩසටහනෙත් අපි සාකච්ඡා කළා IMF ණය අනුමත වුණා. එහි මුල් පියවර විදිහට $1,330,000 වගේ මුදලක් ලැබුණා මුල් අදියර විදිහට. ඉන් අනතුරුව මේ මුදල් වියදම් කිරීම ආකාරය පිළිබඳව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ලොකු කතාබහක් තියෙනවා. මේ හා සම්බන්ධව වන තොරතුරු සවිස්තරාත්මකව මම කැමැති මීළඟට සාකච්ඡා කරන්න.
ඔදිල්රක්ෂි ණයත් හම්බුණා, රතිඤ්ඤත් දැම්මා. ඒ වගේ තැනකට පත් වෙලා තිබුණා. විශේෂයෙන් මේ ණයක් ලැබුණු එක සමරන්න රතිඤ්ඤත් පත්තු කරන්න සිද්ධ වුණා කියන එක නම් ටිකක් ඛේදජනක තත්වයක්. හැබැයි ඒ තැනටම රටේ ආර්ථිකය ගිලිලා තිබුණා. ඒ හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ ණය ලැබීම සතුටට කරුණක් බවට දැක්වුවා. ඉතින් විශේෂයෙන්ම මේවට දේශපාලන සම්බන්ධතා තියෙන කණ්ඩායම්වල මැදිහත් වීම වෙන්නත් පුළුවන් මෙවැනි දේවල් සමරන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජනතාවට ටිකක් උස්ම ගන්නත් අවස්ථාවක් ලැබෙන බව ඇත්ත. කොහොමනත් ඔබ කිව්වා වගේ $2,209,000 පළමු වාරිකය වුණු $1,330,000 විසිරණ ණය මුදලේ පළමු වාරිකය ලැබුණා. මේකෙන් යම් කොටසක් ඉන්දියා ණය යෝජනා ක්‍රමයේ යටතේ තිබුණු වාරිකයක් ගෙවන්නත් යොදාගත්තා කියලා රංජිත් සීමලා පිටියේ මුදල් රාජ්‍ය මැතිවරයාම සඳහන් කළා. ඒ අනුව ඇමරිකන් $1,121,000 වුණු වාරිකය ගෙව්වා. කොමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන මේ වගේ ණය මහ බැංකුවේ ගිණුමට තමයි බැර වෙන්නේ. නමුත් මේ ණය මුදල භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැර කරන්න පුළුවන් විදිහට ලබා දීලා තියෙන නිසා ඒක ණය ස්ථායීකරණයට යොදා ගන්න පුළුවන් කියන එකත් ඔහු සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, දැන් ඊයේ දවසේ අපි දැක්ක බඳුළු ගුණවර්ධන ඇමතිවරයාත් සඳහන් කරනවා මේ මාර්තු අප්‍රේල් මාසවල රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නත් මේ ණය වලින් යම් කොටසක් ලබා ගන්නවා කියලා. ඔබත් දැක්ක පෞගේ කල්ලි චෝදනාවක් තිබුණා රාජ්‍ය බදු අය කරලා කරන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් විස්ට්‍රාම් වැටුප් ගෙවන එක, ඒක සුදුසුද කියලා. මේවා ඉතින් දේශපාලනිකවත් බලපාන කාරණා, රාජ්‍ය සේවකයන්ට පඩි නොගෙවීම. ඉතින් මේ ලැබුණු මුදලින් පඩි ගෙවන්නත් පාවිච්චි කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒත් එක්කම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඇතුලේ රාජ්‍ය ආයතන ප්‍රතිහුවගත කිරීම කියන කාරණේත් සාකච්ඡා කරලා තිබුණා. ඒකට හේතුව තමයි රටට ආර්ථිකයට මූල්‍ය බරක් වෙලා තියෙනවා රාජ්‍ය ආයතන බහුතරයක්. මේවා ඉලක්කම් විදිහට කිව්වොත් රාජ්‍ය ආයතන 120කට විතර වැඩි ප්‍රමාණයක් ප්‍රතිහුවගත කරන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අතරට අයිති වෙලා තිබුණා ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එක්කම ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ප්‍රොගෑස් සමාගම, ලංකා හොස්පිටල්ස්, මේවා පළමු අදියර යටතේ ප්‍රතිවගත කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තවත් ආයතන ගැන අවධානය යොමු කරන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහනයත් ඉදිරියට පාඩු වුණොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා කියලා ප්‍රවාහන විෂය භාර ඇමතිවරයා සඳහන් කරලා තිබුණා. ලංගම දුම්රිය වගේ දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ විතරක් නෙමෙයි, දැන් මේ දූෂණ ගැන ලංකාවේ සිද්ධ වෙන මේ ණය ස්ථායීකරණය කරන්න තියෙන ලොකු ගැටලුවක් මේක. දැන් අපි 16 වතාවක් IMF එකට ගියා, 17 වෙනි වතාවටත් යන්න වුණා. අපි දැක්කොන විදේශ ඇමතිවරයා කියලා තිබුණා ආයමත් IMF නොවන තත්වයට රටපත් කරන්න අවශ්‍යයි කියලා. දැන් ගෙවුෂේෂ අර්බුදයක් තියෙන වෙලාවකනේ IMF එකට යන්නේ. ඉතින් එහෙම අර්බුදයක් නොවන තත්වයට පත් කරවොතින් ආයමත් IMF යන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මේකේ තිබුණේ. ඉතින් ඒකට එක කාරණයක් තමයි මේ හම්බ වෙන මුදල් ණය වුණක් හොරකම් කරනවා, දූෂණ සිද්ධ වෙනවා කියන කාරණේ. ජනාධිපතිවරයා කියලා තිබුණා දූෂණයෙන් තොර රටක් කියන සහතිකය මේ අවුරුද්දේ අගදී ලබා ගන්න කටයුතු කරනවා කියන එක. ඉතින් ඒ හින්දා දූෂණ ගැන දවස් 14කින් වාර්තාවක් නිකුත් කරන්නත් නියමිත වෙලා තියෙනවා. රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා, අල්ලස් මේවා නතර කරන්න ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා මේ සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව මේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම, දූෂණය වීම වැනි කාරණා පිළිබඳව යම් ආකාරයෙන් ටිකක් තියන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් ඒ හරහා ලැබෙනවා. ඒකත් මම හිතන්නේ හොඳ තත්වයක්, මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්.
අපි අවසාන වශයෙන් සාකච්ඡාවට ලක් කරමු මේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කරන්න කියලා විපක්ෂ කණ්ඩායම් වලින් සිදු කරන ඉල්ලීම් පිළිබඳව. රජයට වගකිවෙන ආයතනයක් විදිහට තිබුණහොත් රාජ්‍ය මැදිහත් වීම සිදුවන නිසා එයත් අයථා වංචා දූෂණ සිදුවන ස්ථානයක් බවට පත්වීමේ හැකියාවක් තියෙන වගට යම් යම් සාක්ෂි ඉදිරිපත් කරමින් විපක්ෂ කණ්ඩායම් මේ ඉල්ලීම් සිදු කරනවා. මේ සම්බන්ධව තියෙන වාතාවරණය මොන වගේද දැන් මේ වෙනකොට ලංකාවේ?
රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කරලා තිබුණු පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවර කරා. ඉතින් මේකේ නිගමනය රහසිගතව කතානායකවරයාට ලබා දෙනවා කියලා තමයි වාර්තා වුණේ. විශේෂයෙන්ම මේ යෝජිත අලුත් පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් ඉවත් වෙනවා කියන එක තමයි පෙත්සම් කරුව මතු කරලා තිබුණේ. ඒක එච්චර හොඳ කාරණයක් නෙමෙයි කියලා. ඒ හින්දා මේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ තමයි එතකොට මේ අධිකරණ නියමයෙන් ලබා දෙන්නේ. මේ නියමය, මේ නියෝගය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දෙනවා කියලා තමයි මේ විනිසුරු මඩුල්ල අවසාන වශයෙන් කියලා තිබුණේ. එතකොට පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් තමන්ගේ දේශන අවසන් කරාට පස්සේ නීතිපතිවර වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කිව්වේ මේ පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් ස්වාධීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒ හින්දා මේ කෙටුම්පතින් මහ බැංකුවේ වගවීම වැඩි දියුණු කරලා තියෙනවා. ඒ හින්දා බලපෑම් වලින් තොරව මහ බැංකුව අධිපතිවරයාට තමන්ගේ බලතල කටයුතු ඉෂ්ට කරන්න අවස්ථාව සැලසෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. කොහොමනත් මේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕන මුදල් සම්බන්ධයෙන් හැම කෙනෙක්ම පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. ඒ හින්දා මේක ස්වාධීනභාවයෙන් තොරව තබා ගැනීමේ තරම් හොඳ කටයුත්තක් නෙමෙයි කියලා විපක්ෂයත් මාධ්‍ය හමුවක් කියලා සඳහන් කරා. මේ කොහොමනක් මේ තීරණය අවසාන වශයෙන් කතානායකවරයාට ලැබීමෙන් පස්සේ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු කරાવી පාර්ලිමේන්තුවට අධිකරණයේ තීරණය මොකද්ද කියලා.
බොහොම ස්තුතියි මනෝජ්. මේ ගෙවිල ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් ප්‍රමුඛතම කාරණා සමීප කරන්න අපත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව යලිත් හමු වෙමු ලබන සතියේ සඳතා. එතෙක් ඔබට ආයුබෝවන්. බොහොම ස්තුතියි කියමින් අපි සමුදෙනවා.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.